එහෙමනම් සතියේ SBS සිංහල වැඩසටහනේ වැඩසටහන් 4 අතරින් සඳුදා දවස අපි අපේ මාතෘභූමිය පිළිබඳව විශේෂිත අවධානයක් යොමු කරන දවසේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහා අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවන සමාජීය දේශපාලන තත්ත්ව විවරණය ගෙනෙන්නට අපි දැන් එහෙමනම් සූදානම්ින් සිටින්නේ. ගිය සතියේදී මේ විශේෂාගය ගෙනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඔබ දන්නවා ඒ ඇයි කියලා. මෙල්බර්න්හි ක්‍රෙගිබර්න් ප්‍රදේශයේ පැවැත්වෙන සිංහල අලුත් අවුරුදු උළෙලේ සිට SBS සිංහල වැඩසටහන සිදු කරපු සජීව විකාශන කටයුතු නිසා මේ විශේෂාගය ගෙනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඇත්තට මේ තමයි මුළු අවුරුද්දටම මේ විශේෂාංගය අපිට ගෙනෙන්නට නොලැබෙන එකම දවස. එකොයි කෙසේ වෙතත් පසුගිය සතියේ සඳුදා වෙනකොට ශ්‍රී ලංකාවේ විශාල ඛේද වාචිකයක් සිදු වෙලා තිබුණා. මීතර මුල්ලේ කසල කන්ද නායාම හේතුවෙන් අපි අපේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා මේ සම්බන්ධව තොරතුරු ඔබට සමීප කරන්නට උත්සුක වුණා. එහෙමනම් අද මේ වෙනකොට එහි වටපිටාව පිළිබඳව තතුවිත්‍ය අපි විමසා බලමු. මේක මේ අංශ කිහිපයක් යටතේ අපිට කතා බහ ඇහෙනවා. සමාජයේ පැත්තෙන් නාපදා වන්නට ලක්කුවන් පැත්තෙන් දේශපාලනයේ පැත්තෙන් නොයෙකුත් ආකාරයෙන් අද අපේ කතාව ආරම්භ වන්නේ එතනින්. සුපුරුදු විදිහට මේ කාර්තවයට දැන් සූදානම්ෙන් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, ඔබට සුබෝදාසනක්. අයිබෝවන්.
අයිබෝවන් දිල්රුක්ෂි.
මනෝජ්, අපි දැක්කා මේ ආපදාවන්ට ලක්වුවන් සම්බන්ධයෙන් රජය විවිධ ක්‍රියාමාර්ග අරගන්නවා. දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය කොහොමද? මේ ආපදාවන්ට ලක්වුවන් සම්බන්ධයෙන් අරගත්ත පියවර පිළිබඳව කතා බහ කරද්දී.
ඔව් දිල්රුක්ෂි, අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ශ්‍රී ලංකාවේ අහන්න ලැබුණු ඛේදජනකම සිද්ධිය මීතොට මුල් කුණු කන්ද සම්බන්ධයෙන්, කසල කන්ද සම්බන්ධයෙන් වන සිද්ධිය ජීවිත 32ක් කුණු කන්දට යට වෙලා අහිමි වුණා. ඊට පස්සේ රජයක් විදිහට මේ සම්බන්ධයෙන් වන වගකීම බාර ගත්තා. රජය ප්‍රකාශ කරා ඒ වගකීම බාර ගන්නවා කියලා. ඊට පස්සේ මියගිය අය වෙනුවෙන් යම් වන්දි මුදලක් ප්‍රදානය කරන්න, ඔවුන්ට නිවාස ලබා දෙන්න පොරොන්දු වීමක් සිද්ධ වුණා. දැන් අද දවස වන විට අලුත්ම තත්ත්වය තමයි දැන් කසල කන්ද යළි නායෑම වළක්වන්න යම් වැටියක් ඉදිකරා, ආරක්ෂක වැටියක්, ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් පියවර තුනක වැටියක්. මේක පොලිතින් වලින් බැසීම ඊයේ දවසේ පෙරද දවසේ අපි දැක්ක සිද්ධ කරනවා. ඒකට හේතුව තමයි වර්ෂාවක් ඇති වුණොතින් පාංශු කාදනයක් සිද්ධ වීම, වැළක්වීම අරමුණු කරගෙන තමයි මේ කටයුතු සිද්ධ කළේ. කොමනත් මේ සම්බන්ධයෙන් අවතන් වෙච්ච පිරිසක් තවමත් කොළොල්ලාව ටෙරන් සෙන්ඩර් සිල්වා විද්‍යාලයේ අවතන් කඳ උරක රඳවල ඉන්නවා. ඔබ දන්නවා දැන් අලුත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ පාසල් නිවාඩු කාලය අවසන් වුණාම පාසල් ඇලි ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා මේ වන විට මේ තොටමුල්ලේ වීගබඩා සංකීර්ණයට ඔවුන්ව මාරු කරන්න යම් සූදානමක් තියෙන නිසා වීගබඩාව මේ දවස්වල පිරිසිදු කරමින් ඉන්නවා. මේ පිරිසට පදිංචි වෙන්න, තාවකාලිකව පදිංචි වෙන්න පිළිසකර කරමින් ඉන්නවා කියන කාරණේ තමයි අහන්න ලැබුණේ. නමුත් ජනතාව ඒකට ඒ තරම් කැමැත්තක් නැති බවක් තමයි ප්‍රදර්ශනය කළේ. ඔවුන් කැමති නෑ වීගබඩාවට යන්න. ඔවුන් කියන්නේ ඒ කියන්නේ දැන් මේ ඔවුන්ගේ නිවාස වෙනුවෙන් යම් තක්සේරු කිරීමක් සිද්ධ කරනවානේ. තක්සේරු මුදල් තහවුරු කරනකම් ඔවුන්ට යම් මුදලක් ලබා දෙන්න, තමන් කුලී නිවසක් සොයා ගන්නම්, ඒ වෙනුවෙන් කුලිය ගෙවන්න තමන්ට යම් වියදමක් ලබා දෙන්න කියන ඉල්ලීම ඔවුන් කරා. එහෙම නැතුව වීගබඩාවට යන්න අකමැති කියලා පිරිසක් ප්‍රකාශ කරා. දැන් ඒ සම්බන්ධයෙන් අලුත්ම තත්වය ඒක තමයි දිරුක්ෂ අවතන් වූවන් පිළිබඳව අපි කතා කරනවා නම්.
ඔව්, ඒත් එක්කම අපිට වාර්තා වෙනවා මේ මනෝජ්, දැන් මහජන විරෝධතා රාශියකුත් මේ හරහා ක්‍රියාත්මක වෙනවා. අපි දැක්කා මේ මාධ්‍ය මගින් ශ්‍රී ලංකාවේ මේ කරදියාන ප්‍රදේශයට, ඒ වගේම දොම්පේ සහ මුතුරාජවෙල කියන ප්‍රදේශවලට මේ කැලිකසල බැහැර කිරීමට ගත්ත උත්සාහයන්වලදී මහජන විරෝධතා දැඩි ලෙසින් මතුවෙන ස්වරූපයක්. මේ මහජන විරෝධතා සම්බන්ධව ඇතර මොන වගේ ක්‍රියාමාර්ගයක්ද රජය අරගෙන සිටින්නේ මේ වෙනකොට?
රජය එක්තරා විදිහකට මේ විරෝධය වළක්වන්න චක්‍රලේඛයක් අරගෙනවා අපි දැක්කා. දැන් තව පැත්තකින් බැලුවොතින් විරෝධතා කිහිපයක් මතුවුණා. එකක් කවුරුත් කැමති නැහැ ප්‍රායෝගිකව තමන්ගේ ප්‍රදේශයට කුඩු දානවට. නමුත් මේක ප්‍රශ්නයක් නේ. ලංකාව වගේ රටක විධිමත් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් හෝ කසල කළමනාකරණය සම්බන්ධයෙන් ඒ තරම් ප්‍රායෝගික වැඩපිළිවෙලක් දකින්න නැහැ රටක් විදිහට. ඒක එක්තරා විදිහකට හරි ඛේදජනක තත්වයක්. ඒ පිළිබඳව බොහෝ දෙනෙක් සාකච්ඡා කරලා තිබුණා. නමුත් දැනට කොහෙට හරි කුණු දාන්න එපැයි ඒ වෙනුවෙන් විකල්ප ස්ථාන හඳුනාගෙන තිබුණා. කරදියානට කුණු දාන්න යම් ප්‍රමාණයක්, ඊට පස්සේ දොම්පේ ප්‍රදේශයට යම් ප්‍රමාණයක් දාන්න යෝජනා කරලා තිබුණා. ඒත් එක්කම පෞගේ කාලේ මතුවෙච්ච ප්‍රධාන මාතෘකාවක් තමයි කොළඹ කුණු අපිට එපා කියන මාතෘකාව. දැන් අපි දැක්ක මහනගර සංවර්ධන අමාත්‍යවරයා බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යවරයා මේකට කැඩිව පහර දෙනවා. පාට්ලි චම්පිකරණෝක ඇමතිතුමා මේ අවස්ථාවාදී දේශපාලන කුහකකම් නිසා කරන ප්‍රකාශ තමයි මේවා. කොළඹ කුණු අපිට එපා කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ උකට මොනවා හරි විකල්ප වැඩපිළිවෙලකට යන්න ඕනේ. අවස්ථාවාදී දේශපාලනඥයන් තමයි මේ සටන් පාට ජනතාවත් එක්ක තිරේ පිටුපස්සේ ඉඳගෙන අරගෙන යන්නේ කියන චෝදනාවකුත් ඔවුන්ට කළා. කොහොමනත් කරදියානට කුණු දානවට කරදියාන ප්‍රදේශ ජනතාව විරුද්ධ වුණා. දොම්පෙ ප්‍රදේශයට කුණු දානවට දොම්පෙ ප්‍රදේශ ජනතාව විරුද්ධ වුණා. දැන් උදාහරණයක් විදිහට කරදියාන ගත්තොත් වීරස්කංග සමීපයේ තියෙන වගුරු බිමක් ආශ්‍රිත ප්‍රදේශයක් ඔය කරදියාන කියන ප්‍රදේශය. ඉතින් දැනටමත් දවසකට කැලි කසල මෙට්‍රික් ටොන් 450ක් විතර මේ පැත්තට මුදා හරිනවා. මේ ස්වභාවික වැදගත්කමක් තියෙන වගුරු බිමක් ඔය කරදියාන වගුරු බිම. ඉතින් මේකට තවදුරටත් කුණු දාන්න එපා කියලා අපි දැක්ක පරිසර සංවිධානත් කියනවා. ජනතාවත් ඒකට විරෝධය පළ කළා. දොම්පෙ ප්‍රදේශයට රැගෙන ගියා. එහිත් ඒක අබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු හිටියා. ජල ප්‍රහාර එල්ල කරා. කොමනත් හැම ප්‍රදේශවලින්ම විරෝධයක් එල්ල වුණා. ඒ අනුව කොළඹ නගරයේ තැන තැන කසල එකතු කරන්නේ නැතුව කසල කඳු එකතු වෙලා තියෙනවා දැක්ක. යම් දුගඳක් මහාමාර්ගයේ තමනවා. අපි දැක්ක සමහර තැන්වල කියවනවා මහනගර සභාවට අපි බදු ගෙවලා කුණු ගිනියන්න නැත්තම් ඇයි අපි බදු ගෙවන්නේ කියලා. ඊට පස්සේ ආයිමත් කුණු ගිනියන අයට ප්‍රශ්නයක් තියෙනවා. අපි අරන් ගිහලා කොහෙද දාන්නේ කියලා ජනතාව දාන්න ඉඩ දෙන්නේ නැහැ. පාර දිගට එක මේ දීර්ඝ කාලයක් කුණු එකතු වුණාට පස්සේ යම් වසංගත රෝග තත්ත්ව පැතිර යාමේ අවදානමක් තිබෙයි වගේ කියන තව අනාවරණයන් කිහිපයක් මතු වුණා. මේකත් එක්ක ප්‍රශ්න කිහිපයකට මුහුණ දුන්නා. ඊට පස්සේ තමයි ජනාධිපතිවරයා මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් නියෝගයක් අරගෙන ආවේ. කුණු දාන්න යෝජනා කරපු ස්ථානවලට කුණු දාන්න ඉරහිවන පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න තීරණය කළේ. ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් අරගෙන ආවේ. නමුත් අපි දැක්ක ඇතැම් වෙලාවට ඒකටත් අධිකරණ නියෝගයක් තකන්නේ නැතුව නිහඬ විරෝධතාවල ජනතාව යෙදෙන ආකාරයක් අපි දැක්ක දිල්රුක්ෂි.
මනෝජ්, දැන් ඔයත් එක්කම අපි දැක්කා මේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මැදිහත් වීම යටතේ විශේෂිත සාකච්ඡාව ආර පවත්වනවා. දැන් අපි දුටුවා ඊයේ දවස පිළිබඳව කතා බහ කරද්දී මීතර මුල්ල ඔය ආපදාවට ලක්ුණු ජනතාව අතරින් 200 දෙනෙකුට පමණ ආරාධනා කළ විශේෂිත සාකච්ඡාවක් තිබුණා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මම ඇත්තටම කැමති මේ ජනාධිපති සහ අගමැති මැදිහත් වීමෙන් සිදුවුණු මේ සාකච්ඡාවවලදී ගත්ත ප්‍රධාන තීන්දුව තීරණ පිළිබඳවත් දැනගන්න.
ඔව්, රටේ ජනාධිපතිවරයා රටේ අගමැතිවරයා මේක පහුගිය දවස්වල රටේ ප්‍රධාන ව්‍යසනයක් නිසා ඒකට ඍජුව මැදිහත් වුණු බවක් අපි දැක්කා. විශේෂයෙන්ම අගමැතිවරයාගේ මැතිවරණ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔහු මේ සිද්ධිය සිද්ධ වෙන අතර වියට්නාමයේ සංචාරයේ හිටියේ. සංචාරයේ දිනයක් අඩු කරලා අපි දැක්කා ඔහු ලංකාවට පැමිණෙනවා. පැමිණිලා මීතර මුල්ල ප්‍රදේශයට ගියා මේ ප්‍රශ්නෙට යම් විසඳුමක් ලබා දෙන්න. එහිදී ජනතා විරෝධයකුත් එල්ල වෙනවා අපි දැක්කා. කොමුණත් අග්‍රාමාත්‍යවරයා කිව්වා කෙටි කාලයක් ඇතුළත මේ කුණු මෙතනින් ඉවත් කරලා වෙන තැනකට දානවා කියලා. නමුත් සිද්ධිය විදියට බැලුවොතින් එතන තියෙන කුණු අරගෙන තව තැනකට දානවා. ඒ කියන්නේ ප්‍රශ්නේ තව තැනකට දානවා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඉතින් ලංකාව වගේ රටක මේ වෙනකන් කසල කලමනාකරණය පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්තියක් නැතිවීමත් එක්ක වෙන කරන්න දෙයක්වත් නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කොහොමනත් කොළඹ දිස්ත්‍රික්කයේම නියෝජනය කරන කොළුණා වාසනයේම නියෝජනය කරන එස් එම් මරික්කාර මන්ත්‍රීවරයාත් පහුගිය දවසේ මාධ්‍ය වලට කතා කරලා කිව්වා සහ රජයේ ඉහළ පෙළේ හරින් බොහොම දෙනෙකුත් සාකච්ඡා කරා. යම් කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනක් තියෙනවා. ඒක කරන්න තව අවුරුදු කිහිපයක් ගත වෙනවා. අනුතරමේ අවුරුදු දෙකක්වත් යනවා කියලා අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීම ගත්තොත් ඔහු ඒ ප්‍රදේශයට ගියා. ඒ කුණු කන්ද එතනින් ඉවත් කරනවා කියන ප්‍රකාශය කරා. ජනාධිපතිතුමත් මේකට මැදිහත් වුණා. මේ සම්බන්ධයෙන් ඉක්මනින් වාර්තා ලබා දෙන්න කියලා නිලධාරීන් උපදෙස් දුන්නා. ඊට පස්සේ යම් නිවාස ප්‍රදානයක් සිද්ධ කරා. ඒකත් අපි සඳහන් කරන්න ඕනේ. ඒක කඩිනම් මැදිහත් වීමක්. මෙතරම් ඉක්මනට යම් ප්‍රමාණයකට නිවාස ලබා දෙන්න හැකියාව ලැබුණා. නිවාසවල යතුරු ප්‍රදානය කිරීමක් සිද්ධ වුණා. අපි දැක්කා ඊයේ දිනේ වන විට ජනාධිපතිතුමත් ප්‍රකාශ කරලා තිබුණා මාස 9ක් වගේ කාලයක් ඇතුළත ආරක්ෂකංශවලත් මැදිහත් වීමෙන් මේ කුණු කන්ද මෙතනින් ඉවත් කරනවා කියන ප්‍රතිඥාව පොරොන්දුව ජනතාවට ලබා දුන්නා. මේක පෞගේ කාලෙ සිද්ධවෙච්ච ලොකු ජාතික ව්‍යසනයක් නිසා අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් ඍජුව මේට සම්බන්ධ වෙනවා අපි දැක්කා දිල්රුක්ෂි.
ඇත්තටම අර අතරතුරේදී මේ ජපානයෙන් පැමිණුණු කණ්ඩායමකුත් හිටියා. ඔවුන් මේ මීතර මුල්ල කසල කන්ද නිරීක්ෂණයට ගියා. ඊට පස්සේ අපි දැක්ක කරදියාන ප්‍රදේශයටත් ගිහිල්ලා යම් කිසි වූ නිරීක්ෂණ චාරිකාවකයේ දෙනවා. මේගොල්ලෝ කවුද මනෝජ්? ඒ කියන්නේ කාගේ අනුදැනුම යටතේ ඇවිල්ලා පරීක්ෂණ කරන අයද? ඔවුන් යම් කිසි වූ මැදිහත් වීමක් දරන්නට සූදානම්ද ජපාන් රජයේ විදිහට මේ මේ කසල කළමනාකරණයට ශ්‍රී ලංකාවට උදව් වෙන්න? මොකක්ද මේ ජපාන් කණ්ඩායමේ පරමාර්ථය?
ජපාන අග්‍රාමාත්‍යවරයාත් අපි දැක්කා මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ශෝකය ප්‍රකාශ කරලා තිබුණා. ජපාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරලා තිබෙනවා. ඊට කලින් මගේ මතකේ නිවැරදි නම් මේතොට මුල්ල කුණුකන්ද සම්බන්ධයෙන් ප්‍රශ්නය කාලයක් තිස්සේ දිගහැරන ප්‍රශ්නයක්. මේ කුරුකන්දට ආයන්න කලිනුත් මේකට යම් පියවර කිහිපයක් ගනිමින් හිටියා. අලුත් අවුරුද්දට කලිනුත් යම් ස්වදේශ කටයුතු අමාත්‍යවරයාත් ප්‍රකාශයක් කළා. මේ ජනතාවට අපි මේ සම්බන්ධයෙන් ඉවත් වෙන්න කියලා නිවේදනයකුත් කළා. නමුත් ජනතාව ඉවත් වුණේ නැහැ. ඒ කියන්නේ මේ අවදානම් පිළිබඳව රජය දැනගෙන හිටියා. යම් දැනුවත් කිරීමකුත් කරලා තිබුණා ජනතාවට. හැබැයි රජයන් පෞගේ කාලය ඇතුළේ ගත්ත තීන්දුව සම්බන්ධයෙන් යම් කුකුසක් තිබුණා. එතනින් අපිට අග්ගාලා අයිතුනොත් අපිට මොකුත් නැති වෙයි. අපි එතනින් පන්නලා අපේ දේවල් අපිට ආයේ නොදෙයි කියන සැකේකුත් ජනතාවට තියෙනවානේ. ඒ හින්දා ජනතාව ඉවත්ුනේ නැහැ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් මේක කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. මීට පෙර ජපාන රජයේ පොරොන්දුවක් වෙලා තිබුණා. මගේ මතකයේ වැරදි නම් ශ්‍රී ලංකාවට මේ කසල කළමනාකරණය සම්බන්ධයෙන් මීතොට මුල්ල කුණුකන්ද සම්බන්ධයෙන් යම් අවධානයක් ලක් කළා. ඔවුන් කසල කළමනාකරණය පිළිබඳ තාක්ෂණික ඥාන ලබා දෙන්න, දැනුම ලබා දෙන්න ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි ජපාන කණ්ඩායම මීතොට මුල්ල ප්‍රදේශයට ගියේ. දිරලක්ෂ සඳහන් කරපු විදිහට ඊට පස්සේ කරදියානට ගියේ. ගිහිල්ලා ඔවුන්ගේ නිරීක්ෂණයන් එහිදී සිද්ධ කරා. ඒකේ ප්‍රතිඵලය ඒ ප්‍රතිඵල අනුව ඉදිරියේදී යම් නිර්දේශයක් ඔවුන් ලබා දෙයි. මේක රජයන් දෙක අතර සිදුවෙච්ච අවබෝධතාවක එක්තරා ප්‍රතිඵලයක්.
ඇත්තටම මේ 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 කසල කන්ද නායාමත් සමග ඇතුණු දේශපාලන මතවාදත් අපිට අමතක කරන්න බැහැ මනෝජ්. අපි දකිනවා විවිධ දේශපාලන චරිත අතර යම් යම් වචන හුමාරු සහ පක්ෂ අතර යම් යම් වචන හුමාරු සිදුවෙනවා. විශේෂයෙන්ම අපි දැක්ක මේ බස්නාහිර පළාත් මහ ඇමතිවරයා ඉසුර දේවප්‍රිය සහ බස්නාහිර මේ නගර සභා සංවර්ධන අමාත්‍යවරයා පාටලි චම්පික රණවක මේගොල්ලොත් අතරත් දැඩි ලෙසින් වචන හුමාරුවක් සිදුවෙනවා. දේශපාලන මතවාද පිළිබඳව ගත්තොතින් අපි ඒ සම්බන්ධවත් මේ වෙනකොට ඇති වෙලා තියෙන කතාබහ දැනගන්නට කැමති.
ඔහු ඒ පිළිබඳව කතා කරද්දි කියුණා ඉතින් කුණු වුණත් චන්දනේ කියලා. මේ කාට වුණත් අන්තිමට චන්දේ දිනන්න හම්බ වෙන අවස්ථාවක්නේ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් ඍජුව විවිධ පාර්ශ්වවලට චෝදනා එල්ල වුණා. දැන් බස්නාහිර මහ ඇමතිවරයා සහ ඒ ආණ්ඩුවම නියෝජනය කරන පාටේ චම්පික රණවක බස්නාහිර සංවර්ධන සහ මහානගර අමාත්‍යවරයා අතරත් අදහස් හුවමාරු වීමක් සිදු වුණා. බස්නාහිර මහ ඇමතිවරයා එක්තරා අවස්ථාවක කියලා තිබුණා මේතොට මුල්ල කුණුකන්දෙන් පර්චස් 60ක් නාගරික සංවර්ධන අධිකාරියන් අපි ඉල්ලා හිටියා යන්ත්‍ර සූත්‍ර සවි කරලා කුණුකන්ද ඉවත් කරන්න. නමුත් අපිට අවසරයක් දුන්නේ නැහැ. මහ ඇමතිලා කඹෑද්දේ නැහැ. කඹෑද්දේ ඇමතිවරු අනිත් මහ ඇමතිවරුත් මේකට සහයෝගය දුන්නා. පළාත් පාලන ආයතන, පළාත් සභාවල කුණු ගැන අයිතිය උදුරගන්න මේ ඇමතිවරුන්ට දඬුවම් දෙන්න ඕන වගේ ප්‍රකාශ අපි දැක්කා. බස්නාහිර මහ ඇමතිවරයා සිද්ධ කරනවා. ඒකට ප්‍රතිචාර විදියට බස්නාහිර අමාත්‍යවරයා මහනගර සංවර්ධන අමාත්‍යවරයා කියලා තිබුණා. ඒ ඔහුගේ වචනයෙන්ම කිව්වොත් මේ ජඩ දේශපාලනයේ නිරත වෙලා ඉන්න ඇතැම් අයගේ ක්‍රියාකාරකම් නිසා තමයි මේ ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණේ. මේ වටස්තිර සාර විසඳුම් දෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචන ඉස්සරහට දාගෙන හැම වෙලාවෙම වීදි බහිර ජනතාවට ඇවුම්කන් දීලා තීන්දුව తీරන පස්සට දාන්න හොඳ නෑ වගේ ටිකක් දැඩි ප්‍රකාශ කරා මේ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාත්. ඉතින් නොතනට මරික්කාර් මන්ත්‍රීවරයාත් ඉදිරිපත් වෙලා ප්‍රකාශ කරා කොළොන්නා වාසනේ ඔහුගේ බැතිවරණ බල ප්‍රදේශය. ඔහු කියන්නේ මේ කුණුකන්ද ආශ්‍රිතව අපිට විසඳ ගන්න වෙන ප්‍රශ්න නෑ. ඡන්ද 3000ක් 4000ක්වත් උතරින් ගන්න පුළුවන් කමක් නෑ. පාර්ලිමේන්තු යන්න ඡන්ද 3000කින් මේ බෑ. ඒක හොඳයි ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට නම්, ප්‍රාදේශීය සභාවකට, නගර සභාවකට නම්. නැතුව අපිට එහෙම ඡන්දත් එක්ක බේර ගන්න ප්‍රශ්නයක් නෑ. ඒ සම්බන්ධයෙන් මමත් මැදිහත් වුණා සහ ඔහු හුවමාරු කරගත්තු ලිපි මාධ්‍යයට ඉදිරිපත් කරමින්, ලිපි ගනුදෙනු පිළිබඳව මාධ්‍යයට ඉදිරිපත් කරමින් අදහස් පළ වුණා. දැන් උතන තව ප්‍රශ්නයක්ත් තියෙනවානේ දිරලක්ෂේ, මේ පහුගිය කාලේ මේ පාතාල මැදිහත් වීම එක්ක සල්ලිවලට කුණු දැම්ම කියලා, එක කුණු ටිපර් එකකින් එන යම් කුණු ප්‍රමාණයක් දාන්න මේ රුපියල් 4000ක් 6000ක් අතර මුදලක් දීලා සල්ලිවලට කුණු කන්දට කුණු ගෙනල්ලා දැම්මා කියලා. එතකොට මේ සමහර දේශපාලනඥයන්ගේ අනුදැනුම මත පාතාලයෝ, පාතාල සමාජිකයෝ කුණු කන්දෙන් හම්බ කරගෙන ජීවත් වුණා කියන අදහසුත් ඔය අතරේ එල්ල වුණා. ඒවත් දේශපාලනඥයන්ගේ යම් යම් නම්බලට බැර වෙනවා අපි දැක්කා.
හොඳයි, අපි එහෙමනම් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් නිකුත් කරන ලද විවිධ ප්‍රකාශ පිළිබඳවත් සැලකිල්ලට ගනිමු මේ අවස්ථාවේදී. අපි කලින් සඳහන් කළා ඔබට මීතර මුල්ල මේ කසල කන්දෙන් විපතට පත්වුවන් අතරින් 200කගේ පිරිසක් සහභාගී කරවා ගත්තා කියලා අගමැතිවරයා විසින් ඊයේ පවත්වන ලද විශේෂිත සාකච්ඡාවට. ඒ අවස්ථාවට සම්බන්ධ වුණු මීතර මුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා මහතා එහි ප්‍රගතිය පිළිබඳව මෙලෙසින් අදහස් පළ කොට සිටියා.
බස් තුනකම ගියා, 200කට කිට්ටුවෙන්ද ගිහිල්ලා හිටියා කට්ටිය. මට හිතෙනවා 75-80ක් විතර සාර්ථකයි. සෑම දෙයක් ගැනම කතා කරා, මේ වන්දි දෙන එක, මේවට නිවාස ලබා දෙන එක, මේක කුණු දාන එක නතර කරන්න කියලා අපි එදා ඉල්ලා හිටියා. මම ඒවත් මතක් කරලා දුන්නා.
අතරතුරේදී තවත් තොරතුරු වාර්තා වෙනවා ආපදාවට පත් වූවන් අතරින් වෙනස් වන කතාවක්. මේ සිදුවීමෙන් නව නිවාස සඳහා සුදුසුකම් නොලබන අයවලුත් යම් කිසි වූ උත්සාහයක් දරනවා කියලා නිවාස අයථා පරිදි ලබා ගැනීමේ ක්‍රමෝපායන් සඳහා මේ පිළිබඳව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයා මාධ්‍යයට මේ ආකාරයෙන් අදහස් පළ කොට සිටියා.
මේ කුණුකන්දාශ්‍රිතව ජීවත් වුණු පිරිසකට නිවාස ලබා දීලා අයින් කරලා තියෙනවා. තව පිරිසකට රුපියල් 15 ලක්ෂයක් ගාන ගෙවලා අයින් කරලා තියෙනවා. අලුත් නිවාසයක් ලබන්න මේකෙන් සමහර මේ කාණ්ඩවල කට්ටිය සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ පිරිස තමයි විශේෂයෙන්ම මේක ඉල්ලගෙන ඉන්නේ. සමහර පිරිස් ඉන්නවා කොහොම හරි නම දාගන්න එන පිරිස. පදිංචිලා හිටියෙත් නැහැ. ඒත් නිවාස ලබා ගන්න එන පිරිස් ඉන්නවා. ඒ කණ්ඩායම වලට කටයුතු කරන්නේ කොහොමද කියන එක අපි පැහැදිලිව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේපුණයි කියලා නිලධාරීන්ට චෝදනා කිරීම තුළින් මේ කරන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වෙන්න පුළුවන්. නියම සුදුස්සෝ මෙහෙම දඟලන්නේ.
ඊට පස්සේ ඊයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යම් කිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ සම්බන්ධව ඍජුවම වගකිවේතු රජයේ නිලධාරියාවන නගර සභා සංවර්ධන අමාත්‍ය පාට්ලි චම්පික රණවික මහතාට දැරිලිසින් දෝෂාරෝපණය කොට සිටියා මේ ආකාරයෙන්.
මේ ප්‍රශ්නේ ප්‍රධාන වගඋත්තරකාරයෙක් වෙන්න ඕන. පහුගිය කාල පරිච්ඡේදයේ ආණ්ඩුවල පරිසර ඇමතිකම් කරපු, ඒ වගේම වර්තමාන ආණ්ඩුවෙත් මේ විෂයට අදාළ ප්‍රධාන අමාත්‍යාංශයක් භාරව ඉන්න පාට්ලි චම්පික රණවික ඇමතිවරයා දැන් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා වහසිබස් දොඩනවා. ජනතාව මර්ධනය කරලා හරි කසල බැහැර කරන්න ඕන කියන හාස්‍යයට කරුණ වෙන්නේ මේ ප්‍රශ්නයට ප්‍රධාන වශයෙන් වගකීයුතු ඇමතිවරයෙක් තමයි මේ විදියට ජනතාව මර්ධනය කර හෝ කසල බැහැර කරන්න ඕන කියලා කියන්නේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නගන ලද චෝදනාවට එක්තරා පිළිතුරකුත් ලබා දුන්නා අමාත්‍ය පාට්ලි චම්පික රණවක මේ ආකාරයෙන්.
ඔය පුංචි පුංචි පඟර නැට්ටෝ තැන තැන නටන අයට අපිට කියන්න තියෙන්නේ දේශපාලන වශයෙන් ඒකට අවශ්‍ය වෙලාවට අපි පිළිතුරු දෙනවා. විද්‍යාත්මක විසඳුම් ගණනාවක් අපි ගේනවා. කරුණා කරලා මේ වතාවේවත් ඒවට විරුද්ධ වෙන්න එපා. විශේෂයෙන්ම ඔය රතු සහෝදරවරුන්ගෙන් පරිස්සම් වෙන්න. නොයෙක් බොරු අවලාද නගමින් මේ අය මේක වළක්වන්න උත්සාහ කරනවා. ඔය රතු සහෝදරවරුත් එදා පෙරමුණේ හිටියා දොම්පේ ඒ කසල රඳවනේ හදනවට විරුද්ධව.
තවත් උණුසුම් කතන්දරයක් ඊයේ වෙනකොට නිර්මාණය වෙමින් පවතින ශ්‍රී ලංකාව තුල. ඒ තමයි ත්‍රිකුණාමලයේ චීන වරාය තෙල් ටැංකිය 99ක් ඉන්දියන් ඔයිල් සමාගමට පවරා දීමට රජයේ තීරණයක් අරගෙන තියෙනවා. මේක වහාම ඉවත් කරගන්නා ලෙසට බල කරමින් ඛනිජ තෙල් සංස්ථා ඒකාබද්ධ වෘත්තීය සමිතිය ආරම්භ කරපු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය. මේ හරහාත විශාල ගැටලු ගණනාවක් පැන නැගීවි කියලා අපිට උපකල්පනයකට යෙදෙන්නට පුළුවන්. මනෝජ, අපිට වාර්තා වෙන්නේ මේ වෙනකොටත් තීරණයක් අරගෙන තියෙනවා කියලා මේ ඉන්ධන මෙදාහැරීම අත්හිටුවන්නට. මොකක්ද මේ සම්බන්ධයෙන් තියෙන තත්ත්වය ලංකාවේ මේ වෙනකොට?
ඒ සම්බන්ධයෙන් වන හොඳම දර්ශන ඉන්ධන පෙරහුම් මල් ආශ්‍රිත වීයේ සවස ඉඳලා දකින්න ලැබුණා. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ 9 පමණ වට කොළඹ නගරයේ ඔබ විශ්වාස කරන්න කිලෝමීටරයකට එහා පෝලි මහමාර්ගයේ ඒ තරම් ප්‍රමාණයක් තිබුණ ඉන්ධන එක්ස්ප්‍රස් කරගන්න ජනතාව තමන්ගේ වාහනවලට ඉන්ධන ලබා ගන්න ඉන්ධන පෙරහුම් මල් ආශ්‍රිතව රැඳී සිටියා. ඔබ කිව්වාගේ වෘත්තීය සමිති කිව්වා ඔය තෙල් ටැංකි ඉන්දියන් ඔයිල් කම්පැනි ඉන්දියන් ඔයිල් සමාගමට ලබා දීමට සහ තවත් කාරණා කීපයක් සම්බන්ධයෙන් විරෝධය පළ කරලා ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා. ඒක සංකේත වැඩ වර්ජනයක් නෙවෙයි, විසඳුම් ලැබෙනකන් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගෙ නිරත වෙනවා කියලා ඔවුන් ප්‍රබලව කියා සිටියා. ඒ අනුව තමයි අපි දිගු පෝලින් දැක්කේ. ඔවුන්ගේ මේ වර්ජනයට පැහැදිලි හේතුව තමයි මෙතරම් තෙල් ටැංකි ප්‍රමාණයක් ඇයි ඉන්දියන් ඔයිල් සමාගමට ලබා දෙන්නේ. ලංකාවේ තෙල් බෙදා හැරීම සම්බන්ධයෙන් බොහොම සුළු ප්‍රතිශතයක් තමයි ඉන්දියන් ඔයිල් සමාගම සතුව තිබෙන්නේ. විශාල ප්‍රමාණයක් තියෙන්නේ සිපෙට්කෝ ආයතනය, ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාව හා සම්බන්ධ ආයතනය. එහෙමනම් ඒ තෙල් ටැංකි ප්‍රයෝජනයට ගන්නේ තෙල් ගබඩා කිරීම හා ආශ්‍රිත කාරණා සම්බන්ධව නම් ඉතින් බහුතරය තියාගන්න ඕනේ සිපෙට්කෝ සමාගම සතුවනේ, කියන්නේ රජයේ සතුවනේ. එහෙම තියාගන්න එක ඇයි මෙච්චර ප්‍රමාණයක් ඉන්දියන් ඔයිල් සමාගමට ලබා දෙන්නේ? මේක ඉන්දියානු බලවේගයට අපි යටත් වීමේ නැත්නම් ශ්‍රී ලංකාවේ සම්පත් පිට රටවල් වලට විකිණීමේ තවත් ව්‍යාපෘතියක්ද කියන කුකුස ඔවුන් තුලක් තියෙනවා අපි දැක්ක. ඒ විතරක් නෙමෙයි, රජය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකුත් කිව්වා මේක මේ තෙල් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි, තෙල් ගබඩා කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි, භූමිය සම්බන්ධ ප්‍රශ්නයක් කියලා ඍජු අමාත්‍යවරයා අපි දැක්ක ප්‍රකාශ කරනවා. ඉතින් මෙතන යම් ගැටලු තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති එකක්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති එකක්. මේක හවුල් ආණ්ඩුවක්. නමුත් ඒ අදහස් ගැටෙනවා. ඉතින් ජනතාවටත් මේ යම් ආකාරයෙන් ප්‍රශ්න තියෙනවා. අපි දැක්ක ඒ ප්‍රශ්න තමයි වෘත්තීය සමිති මුදාහරින්නේ. චීනයට හම්බන්තොට දෙනකොට ත්‍රිකුණාමලයෙන් ඉන්දියාවට දෙන්න වෙයි, ඇමරිකාවට කොළමිනුත් දෙන්න වෙයිද දන්නේ. මේ වගේ අනාවැකි පළවෙමින් තිබුණා. හෙටින් පස්සේ තමයි මොකද්ද වෙන්නේ කියලා මේ අපිට දැනගන්න වෙන්නේ. විෂය භාර අමාත්‍යවරයා චන්දේ වීරක්කොඩි අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන්න සූදානම් කියලා ඔහු ඊයේ ප්‍රකාශ කරලා තිබුණා. ඒ බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කළා. මෝදි අග්‍රාමාත්‍යවරයා ලංකාවට ආවට පස්සේ මේ සම්බන්ධයෙන් ගිවිසුමක් සංකරනවා කියලා තමයි අගමැතිවරයා කිව්වේ. ඒකට විරෝධය පළ කරමින් තමයි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අරගෙනමින් ඉන්නේ දිල්රුචි.
දැන් මේ මනෝජ ඇතරම දැන් ඉන්දියා අගමැතිවරයා නරේන්ද්‍ර මෝඩි වෙසක් එක මූලික කරගෙන ජාත්‍යන්තර වෙසක් දිනේ නිමිති කරගෙන ලංකාවට එනවා කියලා කිව්වට දැන් එන්නේ වෙන කතාවකට කියලා පොඩි ආරංචියක් තියෙනවා. ඔබ කිව්ව කතාවත් එක්ක මට ඒකත් මතක් වුණා. ඒත් එක්කම අර විෂය භාර ඇමතිවරයා චන්දිම වීරක්කොඩි මහතා යම් කිසි වූ ප්‍රකාශයක් කළා තිබුණා ඊයේ දවසේදී. මම දැක්කා ඒ සම්බන්ධව වෙන තොරතුරුකුත් දැන් ඔහු කියලා තියෙනවා. මේ දැන් මේක විකුණන්නේ නෙමෙයි ඉන්නේ සමායිතියක් ලබා ගන්න කියලා ඉන්දියාවත් එක්ක. ඔහු කියනවා මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 101ක් තියෙනවා. නමුත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ඒවා තියෙන 99යි. ඒ ටැංකි වලිනුත් දැනටමත් 14ක් ඉන්දිය සමාගම් පාවිච්චි කරනවා. නමුත් මේ මම කියන්නේ තෙල් ටැංකි 10ක් ශ්‍රී ලංකා රජයේ සතුව තියාගෙන ඉතිරි තෙල් ටැංකි 74 ශ්‍රී ලංකාවට සමායිතිය ලැබෙන සමාගමක් පිහිටුවලා ඉන්දියාවට බදු දෙන්නයි මේ අදහස ඉදිරිපත් කළ තියෙන. මේක විකුණා දැමීමක් නෙවෙයි කියලා. දැන් එතකොට ඒ පැත්තෙන් බැලුවාම ඇත්තටම මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙන්නේ ඇයි කියන කාරණාවත් යම් කිසි කෙනෙකුට මතුවෙන්න පුළුවන්. ඔබට ඒ සම්බන්ධව තොරතුරු වාර්තා වෙනවාද?
ඔව්, විෂය භාර අමාත්‍යවරයා එහෙම ප්‍රකාශයක් සිද්ධ කරලා තියෙනවා. අර අපි කලිනුත් කිව්වා වගේ මෙතන ඉන්ධන සම්බන්ධ විෂය පැවරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙකුට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස සහ එක්සත් ජාතික පක්ෂයේ අදහස දෙකක් විදිහට පැහැදිලිව අපිට හඳුනා ගන්න ලැබෙනවා. ඒ නිසානේ ප්‍රධාන සාකච්ඡාවලදී ප්‍රසිද්ධියේ මේ මත ගැටෙන්නේ. දැන් විෂය භාර අමාත්‍යවරයා විදිහට මුලින්ම ඔහු වෘත්තීය සමිති හම්බල මේ පිළිබඳව සාකච්ඡා කරයි. ඔවුන්ට ප්‍රමාණවත් විස්තුමක් ලැබුණොත් ඔවුන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගනි. හැබැයි ඉතින් එහෙම විසඳුමක් ඔය ප්‍රකාශවල තියෙන අදහසෙන්ම එතන විසඳුමක් තියෙනවා නම් මෙච්චර ඉක්මනට ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන එකක් නැහැ. ඒ අදහසට පස්සේ මොකක්ද එක්සත් ජාතික පක්ෂයෙන් හෝ මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරපු අග්‍රාමාත්‍යවරයා හෝ කියන්නේ කියලා අපිට අද දවසේ හෝ ඉන් ඉස්සරහට තීරණය කරන්න සිද්ධ වේවි.
ඔව් මනෝජ්, ඒත්කම මේ අපිට වාර්තා වෙන මේ නොරොච්චෝලේ තාප බලාගාරයේ යම් කිසි වූ බිඳ වැටීමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා මේ ලංකාවේ විදුලි බල උත්පාදනයට මේකත් ඉදිරි කාලයේදී දැඩි බලපෑමක් ඇති කළ හැකි තත්වයක් බවට පත් වෙමින් තියෙන කාරණාවක් බවට මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා කියලා අපි දන්න නොරොච්චෝලේ සම්බන්ධයෙන් විටින් විට ගැටලු ඇති වුණා. දැන් මේ අලුත් තත්වය හා සම්බන්ධව මතුවලා තියෙන වටපිටාව කොහොමද?
ඔව්, දැන් නොරොච්චෝලේ බැලු බැල්මට ලෙඩෙක්. දැන් මේ වෙනකොටත් නොරොච්චෝලේ යම් බලාගාරයේ බිඳ වැටීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් විදුලි කප්පාදුවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා විදුලි බලහ පුනර්ජන්නීය බලශක්ති ඇමතිවරයා සඳහන් කරනවා. හැබැයි නොරොච්චෝලේ ප්‍රශ්න පිට හරි ලෙඩෙක් වෙලා හරි ඉන්න එක නිසා තමයි විදුලිය කප්පාදුවක් නැත්තේ කියන එක පැහැදිලිව පිළිගන්න ඕන කාරණයක්. විටින් විට බිඳ වැටීම් වලට ලක් වෙනවා මේ ප්ලාන්ට් තුන. නොරොච්චෝලේ මේ පද්ධති තුනම එකතන පිහිටීම නිසා ඒ පද්ධතියේ සමබරතාවයේ ප්‍රශ්නයක් නිසා තමයි නොරොච්චෝලේ විටින් විට බිඳ වැටෙන්නේ කියලා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයක් මීට කලින් සඳහන් කළා. ඕක එකතනක කරන්නේ නැතුව තුන් තැනක පිහිටෙවුවා නම් ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ නේ කියලා. නොරොච්චෝලේ විටින් විට බිඳ වැටීම් වලට ලක් වෙනවා. මේ වෙනකොටත් එහෙම තත්ත්වයක් තියෙන්නේ. නමුත් අමාත්‍යවරයා කියනවා විදුලි බිඳ වැටීමක් විදුලි කප්පාදුවක් නැතුව මේක කරගෙන යන්න පුළුවන් කියලා. විදුලිය සම්බන්ධයෙන් ඉතින් ප්‍රශ්නයක් තිබෙනවා. පහුගිය අවුරුද්දේ කියපු විදිහට 2017 අපිට ප්‍රබල අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොහොමද වැසිත් හරියට වැටුනේ නැත්නම් මේ හයිඩ්‍රෝ පවර් ජලවිදුලිය නිෂ්පාදනය ප්‍රමාණවත් ලෙස කරගන්න බැරි වුණොත් කොහොමද අපි විදුලිය ලබා දෙන්නේ නොරොච්චෝලේ වගේ ගල්ලංගුරු බලාගාරවල කාර්යක්ෂමතාවත් අපිට නිසි පරිදි ලබා ගන්න බැරි වුණොත් කියලා. සාම්පූර් පිළිබඳව යම් අදහසක් පහුගිය කාලේ තිබුණා. නමුත් ඒක වර්තමාන මේ සැලසුම් වලින් ඉවත් කරගන්න යෝජනා කරලා තියෙනවා. ගල්ලංගුරු සම්බන්ධයෙන් ගල්ලංගුරු වලින් සිද්ධ වෙන පරිසර දූෂණය නිසා කියලා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරනවා. නමුත් ගල්ලංගුරු ඉතා ලාභදායීව ලබා ගන්න පුළුවන් දෙයක්. දැන් ඔවුන් කියන විදිහට විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය කියන විදිහට ගල්ලංගුරු අපි විතරක් මේ ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. පරිසර දූෂණය නිසා අපි ගල්ලංගුරු වලින් නැයෙන් වෙන්න අවශ්‍ය නැහැ. කලාපයේ සෙසු රටවල් අපිට වඩා වැඩි ධාරිතාවකින් ගල්ලංගුරු වලින් විදුලි බලය ජනනය කරන්න සැලසුම් තියෙනවා. ඉතින් ඔවුන් එහෙම සැලසුම් කරද්දි අපි විතරක් ඇයි ඒකෙන් අයින් වෙන්නේ කියන අදහස විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය ඉදිරිපත් කරමින් ඉන්නවා. ජීව වායු වගේ එකක් හොඳයි, නමුත් යම් කාලයක් යනවා අපිට නුදුරේ යම් ප්‍රශ්නයක් තිබෙනවා විදුලිය ලබා ගැනීමේ නිසි ලෙස වර්ෂාව නොලැබීම නිසා. එතකොට අපි මොනවටද යන්නේ, ඩීසල් බලාගාරවලටද යන්නේ කියලා ඔවුන් අහනවා. ඉතින් යම් ඩීසල් බලාගාර ප්‍රමාණය පහුගිය කාලේ තිබිලා විකිණීමට ලක් කරලා තියෙනවා, විකුණලා තියෙනවා. ඉතින් ඒවා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයක් කියන්නේ මේවා අපි විකුණන්න එපා කියලා කිව්වා. නමුත් විකුණුවා, දැන් අපේවා අපි විකුණලා ඊට වඩා වැඩි ගන්නට අපිට ආයි ගන්න සිද්ධ වෙනවා විතරක් නෙමෙයි, ඩීසල් බලාගාර වලින් විදුලි උත්පාදනය කරන්න ගියොත් ලොකු පිරිවැයක් යනවා. ඒක මණ්ඩලයට පාඩුවක්, රටට පාඩුවක්, ජාතික ආර්ථිකයට පාඩුවක්. විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමේ යම් අදහසක් තියෙනවා තවදුරටත් සම්පූර්ණ වගේකට ගියොත් අපේ මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි. ජීව වායු හොඳ වුණත් තව සෑහෙන කාලයක් යයි. ඒ අතරේ මේ ප්‍රශ්නෙට පිළියම මොකක්ද කියන අභියෝගයේ තර්කය තාමත් සාකච්ඡා වෙමින් තියෙනවා.
ඔව්, දැන් මේ ආකාරයෙන් මේ තෙල් ටැංකි සම්බන්ධව වන මේ ප්‍රශ්නය පිළිබඳව කතා බහ කරද්දී වෘත්තීය සමිතිය වලින් නැගෙන හඬ පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. මේ සම්බන්ධව විශේෂිත මාධ්‍ය හමුවක් කැඳවමින් ඛනිජ තෙල් වෘත්තීය සමිතිය එකමුතුවේ කැඳවුම්කරු ඩීජී රාජකරුණා මේ ආකාරයෙන් අදහස් ප්‍රකාශ කොට සිටියා.
තිරිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 99ක් තියෙනවා. ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මට්ටමේ දැන් රජයේ තීන්දුව කරලා තියෙනවා මේක ඉන්දියාවට බදු දෙන්න. මේ 25 වෙනිදා අගමැතිතුමා සහ විශේෂ භාර රැමැතිතුමා ඉන්දියාවට යනවා මේකේ අන්තිම ලියවිල්ල සකස් කරන්න. බදු කිසුම ගහගත්තු මොහොතේ ඉඳලා ලංකාවේ සමස්ත තෙල් වෙළඳාම IOC සමාගම නතු වෙනවා. මේක මහ ජාතික අපරාධයක්. මේක වහාම නැවැත්විය යුතුයි. මේක අම්මගේ අප්පගේ බූදලේ නෙවෙයි. එහිඳ ඒ වෙනුවෙන් හෙට ඉඳලා අපි සමස්ත වැඩවර්ජනයක් ආරම්භ කරනවා. මේ වැඩවර්ජනය ෂෙඩ් වල තෙල් නැති වෙනවා, දවස් අධ්‍යයක් යනකොට බලාගාරවල විදුලි බලය නැති වෙනවා, ගුවන් යානා ඉන්ද්‍ර නැති වෙන්න පුළුවන්. ඒ සියල්ල සිද්ධ වෙනවා.
ඔය කතාවත් එක්කම ටිකක් සම්බන්ධ වෙනවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් ඉන්දියාවට බදු දීම හා සම්බන්ධ වන කතාව. එතකොට වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම් කරු චන්ද්‍රසිරි මහගමගේ මහතාත් මේ ආකාරයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ ඛනිජ තෙල් ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් පළ කොට සිටියා.
ආණ්ඩුව විසින් 25 වෙනි දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සහ තිරිකුණාමල තෙල් ටැංකි සමූහය ඉන්දියන් රජයට බදු දීමේ මුවාවෙන් විකිණීමේ සඳහා වූ වැඩපිළිවෙල. 11 වෙනිදා ඉන්දියන් අග්‍රාමාත්‍යවරයා එනවා, එහි නියෝජිතයන්ට බාර දීමේ වැඩපිළිවෙලක් සිදු කරන්නේ. අපි කියනවා මෙවැනි ආයතනෙ බික්කොත් රටට දේශපාලනික තර්ජනයක්, ආරක්ෂාවට තර්ජනයක් ඇති වෙනවා. අස්සම් කිරීමට ප්‍රථම අනිවාර්යෙන්ම 24 වෙනි දින අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්.
අපි දැන් බලමු ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කුඩි මහතා කියන්නේ මොකක්ද කියලා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්.
අපි ඛනිජ තෙල් වෘත්තීය සමිති හෙට උදේ සාකච්ඡාවකට කැඳවලා තියෙනවා. ඒ සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නයක් සැකයක් තියෙනවා නම් ඒ සැකය ප්‍රශ්නය දුරු කරන ආකාරයට කරුණු පැහැදිලි කරන්න. ඉන්දියාවට කිසිම ආකාරයකින් විකුණන්න ඉඩ දෙන්නේ නැහැ අපි. හැබැයි ඉන්දියාවත් එක්ක බදු ගිවිසුමකට 2003 වර්ෂයේ එදා රජය එළඹිලා ඒ ටැංකි 99 සඳහාම වර්ෂයකට ඩොලර් ලක්ෂය බැගින් රජයන් 4ක් මේ මුදල හැම වර්ෂයකම අය කරගෙන තිනවා.
පසුගිය සතියේදී ඔය මීතර මුල්ල කසල කන්ද සම්බන්ධව ප්‍රශ්නය තමයි දිගින් දිගටම සාකච්ඡා වෙමින් පැවතුණු ප්‍රධාන කාරණා විදියට. තවත් අතුරු කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරද්දී අර කැබිනට් සංශෝධනය හා සම්බන්ධව වන යම් කිසි ඉඟියක් පළ වුණා කියලා මට හිතෙනවා. එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කරපු ප්‍රකාශයක් මේ වෙසක් පෝයට කලින් යම් කිසි වෙනසක් වෙන්නත් පුළුවන් කියලා. ඒ සම්බන්ධව මොනවද අපිට අලුතින්ම දැනගන්න තියෙන්නේ? එහෙම දෙයක් ඇත්තටම වෙන්නේ යනවද ළඟදීම?
ඔව්, ඒක තමයි. පෞගිය සතියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හම්බුණා ජනාධිපතිවරයා. ඉතින් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ අහයි කියන සූදානමෙන් ජනාධිපතිතුමත් ඉන්නේ නැති. ඒ වගේම ඇහුවා. අපි කාලයක් තිස්සේ කතා වුණානේ කැබිනට් සංශෝධනය පිළිබඳව ඔන්න වෙනවා මෙන්න වෙනවා වගේ අදහස් තිබුණා. සමහර විෂයන් ඉලක්ක කරලා කතා කරා. දැන් මුදල් අමාත්‍යාංශය වගේ තැනක්, ඊට පස්සේ වරාය සම්බන්ධව යම් අමාත්‍යාංශ වෙනසක්, අර්ජුන රණතුංග අමාත්‍යවරයාම ජනාධිපතිවරයා යන්න කිව්වොත් මම යනවා, නැතු එක එක්කෙනා කිව්වට මම යන්න ලෑස්ති නෑ වගේ දේවල් මාධ්‍ය හමුවේ සඳහන් කළා. ඉතින් මේකත් එක්ක කොයි මොහොතේ කවදා වෙනවද කියන පොඩි විචිකිච්ඡාවක් මාධ්‍යයටත් තියෙනවා. ඉතින් මේක නිරාකරණය කරගන්න මාධ්‍යවේදීන් ඇහුවා ඒ ප්‍රශ්නේ. වෙසක් පෝයට කලින් අපි බලාගමුකෝ වගේ අදහසක් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒ අනුව යම් ඉඟියක් පළ ලැබුණා වෙසක් පොයට කලින් යම් කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි ඉදිරි සත දෙක ඇතුලේ රාජ්‍ය ආයතනවල ලොකු පුටුවල වෙනසක් සිද්ධ වෙන්න යනවා කියන අදහසත් ඒ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී සිද්ධ වුණා. දැන් ඕකට යම් අඩුවැඩියකුත් එකතු වෙනවා. දැන් මේ රැලිය වෙනුවෙන් සූදානමක් තියෙනවානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂයේ වෙන වෙනම මේ රැලිය සමරන්න යනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ වෙනම මේ රැලිය සමරන්න යනවා. ඒකත් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් දෙක තමන්ගේ ශක්තිය ජනතාවත් එක්ක පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් මේකෙන් මේ දවස්වල ඇහෙන්න තියෙනවා ඒකාබද්ධ විපක්ෂයේ තව 3 දෙනෙකුට විතර නියෝජ්‍ය ඇමති තනතුරු හම්බ වෙයි. ඒකාබද්ධ විපක්ෂයේ මුහුණු කීපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන මේ රැලියේදී දැක ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේවත් යම් ඉඟි තමයි. ඒ අය මේ පළවෙනිද වේදිකාවේ දැක්කොතෙන් පොයට කලින් සමහරට නියෝජ්‍ය ඇමතිකමක් හම්බ වෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් වෙන්න පුළුවන් සමාජ ජාල මාධ්‍යවල මේ දවස්වල ඒ කියන්නේ යම් නිර්දේශයක් නැතුව ප්‍රකාශ වෙන නම් නිසා අපි ඒව නොකියමු. නමුත් සමහර නම් කිහිපයක් සමාජ මාධ්‍ය ඇතුලේ හුවමාරු වෙනවා ඒ අයට නියෝජ්‍ය ඇමති තනතුරු එහෙම ලැබෙයි කියලා.
ඉතින් ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අයගේ නම්ද ඔය සමාජ ජාල විසින් මාධ්‍ය වගේ හෙරි කරන්නේ?
ඔව්, ඒකාබද්ධ විපක්ෂයේ දැනට ඒ නම් ගත්තොතින් ක්‍රියාකාරීව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී ඉන්න අයගේ නම් කීපයක්.
හොඳයි.
ඉතින් රත්නපුරෙන් එක නමක් හුවමාරු වෙනවා අපි දැක්කා. මහනුවර දිස්ත්‍රික්කයෙන් තව නමක් හුවමාරු වෙනවා දැක්කා. ඒ වගේ 3 දෙනෙක් ගැන කියවෙනවා. මේ පළවෙනිදා හවස් වෙනකොට සමහර විට අපිට යම් ඉඟියක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා.
කතාව අවසන් කරන්න මම තෝරාගන්නේ සයිටම් සම්බන්ධව අලුතින් මැහෙන කතාවක් මූලික කරගෙන. සයිටම් සම්බන්ධව අවසාන වතාවට අපිට ඇහුනේ මනෝජ් මේ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන්ට ප්‍රායෝගිකව ඒ අදාළ කර්තව්‍යයන් සිදු කිරීම උදෙසා පිටවන ලද නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමක් සිදු කිරීම කියන කාරණාව. හැබැයි මේ දැන් අලුතින් මැහෙන කතාවක් තමයි සයිටම් වල ෂෙයා මාකට් එකට දාලා කියලා. ඒ කියන්නේ සයිටම් වල කොටස් වලඳපොළ නිකුතුවරි නිකුත් කරලා තියෙනවා කියලා. මේ හරහා රජයේ මොකක් දරගන්නට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගය? මේ සම්බන්ධව අනිත් අය දැනුවත්ද? මොකක්ද මේ පිළිබඳව තියෙන තත්ත්වය ඇත්තටම?
ඒක තමයි දැන් විවිධ විසඳුම් සොයමින් ඉන්නවා මේකට මොකද්ද කරන්න කියලා. රජය GMO එක දැඩිව විරුද්ධයි, අන්තරයේ විරුද්ධයි, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඒත් එක්කම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ මේකත් එක්ක හිටගෙන ඉන්නවා. ඒකාබද්ධ විපක්ෂය මේකත් එක්ක හිටගෙන ඉන්නවා. ඒත් එක්කම අපි දැක්කා පෙරටුගාමී පක්ෂයත් මේ කටයුත්තත් එක්ක හිටගෙන ඉන්නවා. ඉතින් රජයත් මේකට විසඳුම් හොයමින් ඉන්නවා. හැබැයි මේ විසඳුම මේ කණ්ඩායම් මිලියන විසඳුම නෙමෙයි. මේක තවදුරටත් පවත්වාගෙන යන්න අවශ්‍ය පිළිවෙලක් සකස් කිරීමක් තමයි රජයේ පාර්ශවයෙන් සිද්ධ වෙනව දකින්න. ඉතින් අවසාන වශයෙන් කිව්වේ මානවයේ සයිටම් ආයතනයේ තනි පුද්ගලයන් ඉවත් කරලා පාලක මණ්ඩලයක් යටතට පත් කරනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කරා. ඒ වගේම සයිටම් ආයතනයේ කොළඹ කොටස් වෙනදපොලේ ලැයිස්තුගත සමාගමක් ලෙස ඇතුළත් කරනවා කියලා සඳහන් කළා. අයනුව සයිටම් එකේ කොටස් වෙනදපොලට යනවා. ඊට පස්සේ ඒ කොටස් බිලදී ගන්න කොටස් කරුවන්ට හැකියාව ලැබෙනවා. ඒ අතරම කියුණා සයිටම් ආයතනයේ ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව වැඩි කරන්න කටයුතු කරනවා කියලත් ඒ ආයතන ප්‍රධානීන්ට ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා කියලා සඳහන් වුණා. ඉතින් මේක පිළිගන්න කැමති නෑ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍යයට කියලා තිබුණා ඒ සම්බන්ධයෙන් තමන්ට ගැටලු තියෙනවා කියලා. පෞද්ගලික සමාගමක් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කිරීමේ හැකියාවක් නෑ කියලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කළා. ශිෂ්‍ය ක්‍රියාකාරිනුත් කියන්නේ මේක ඔවුන්ට පිළිගන්න පුළුවන් විසඳුමක් නෙමෙයි කියලා. ඒකටත් ඒ අනුව එකග නෑ.
හොඳයි මනෝජ, අපි ස්තුතිවන්ත වෙනවා පසුගිය සතියේ ප්‍රාම ශ්‍රී ලංකාවේ තතුවිත්ති හෙළිදරව් කරන්නට සමාලෝචනයට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි ඔබට. අපි ලබන සතියේ සඳහම නම් සුපුරුදු ලෙසින් හමු වෙමු. ආයුබෝවන් ඔබට.
බොහොම ස්තුතියි දිලුක්ෂී. අපි හමු වෙමු. ආයුබෝවන්.